usado.
පන්සිල් සමාදන් වීම සඳහා තුන් සැරයක් නමස්කාරය කියන්නේ.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආම අයියේ.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදු කං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආම අයියේ.
සමන්ත චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිච්ඡත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. අත්තිකායෝති වා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය. අනිසිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති. एवंपि भिक्खवे भिक्खु काये कायानुपस्सी विहरतीति। උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මා මේ උතුම් මාර්ය භූමියට බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ නවසරයි වතුරගම ආනන්ද සිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ මාර්ගයේ යම් නොයෙකුත් ආකාරයෙන් උදා උපකාර කළා වූ සියලු මාර්යතුමන් වහන්සේලාට නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේ සහභාගී වෙන්නේ මේ සෑම සෙනසුරාදා දිනකම පවත්වාගෙන යන්න සූදානම් සිටින මේ ධර්ම දේශනා මාලාවේ 16 වන ධර්ම දේශනාවටයි. අපි ගිය සතියේදී මේ කායानुපස්සනාව සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනා භාවනාවේ අවසාන භාවනාවත් කරලා අපි ඒ භාවනා කමටහන් ටික අවසන් කළා. එhmenනම් අද දිනේදී කේටි පෞගිය කරපු දේවල් සහ කේටි මතක් කර දීම් ටිකක් විතරක් කරනවා. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි වේදනානුපස්සනාව කියන එක අද දිනේදී ආරම්භ නොකර ඊළඟ සතියේ සිට ඒක කරගෙන යන්නයි කියලා අපි කීප දෙනෙක් යෝජනා නිසා, මොකද මේ පිරිස මේ භාවනා වැඩසටහන බොහෝ පිරිසක් සහභාගී වෙනවා. මේ දේශනාවට පටන් ගත දිනේ සිට මේ දක්වා දිගටම සම්බන්ධ වෙන පිරිසක්. ඉතින් ඒ පිරිසට මේකට සම්බන්ධ වෙන්න බැරි නිසා මේක මේ භාවනා කමටහන් ලබාගෙන සිටින නිසා මේ සතියේ අපට මේ කරපු භාවනාවලම කරපු මේ දේශනාවලම යම් සාරාංශයක් දේශනා කරන්නයි කියලා ආරාධනයක් කරපු නිසා අද දිනේදී අපි වේදනානුපස්සනාව පටන් ගන්නේ නැතුව අපි කරපු පරණ දේශනා පිළිබඳව පොඩ්ඩක් කතා කරලා බොහෝ දෙනෙකුට ප්‍රශ්න අහන්න වැඩිපුර අවස්ථාවක් දෙන්න කියලා අද දිනේදී බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ දේශනා මාලාව පටන් ගන්නකොටම ලෝක සූත්‍රේ පටන් ගත්තේ පළවෙනි සූත්‍රයේ විදිහට අරගෙන. එතකොට අපි දැක්කා ලෝකය කියන එක මගේ ආයතන 6 හදලා දෙන ලෝකයක් තමයි මට තියෙන්නේ කියලා. ඊළඟට අපි දැක්කා අපිට මේ පංච ඉන්ද්‍රිය කියලා, එහා කන දිවනාශී ශරීරය කියලා පහක් තියෙනවා. මෙන්න මේ පස් දෙනාට කෑම පහක් දෙනවා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා. ඒතර මේ මනස කියන එක නම මොකද කරන්නේ, මේ ආයතනවල ගන්න කෑම වලින් කොටසක් එයා පාවිච්චි කරන, එහෙම නැත්නම් අර ටැක්ස් එකක් වගේ කොටසක් මේ මනසට සිතුවිලි විදිහට ලැබෙනවා. මේ ආයතන 6 හරියට ව්‍යාපාරයක් කරනවා නැත්නම් බිස්නස් එකක් කරනවා වගේ එළියේ තියෙන රූපත් එක්ක, ශබ්දත් එක්ක, ගන්ධත් එක්ක, රසත් එක්ක, ස්පර්ශත් එක්ක සම්බන්ධතා ඇති කරගෙන ඒවත් එක්ක සම්බන්ධ වෙලා සිත් ඇති කරගන්නවා. එතකොට මේ ඇති වෙන සිත්වල කැමැති සහ අකමැති වුණු මධ්‍යස්තුන සමහර සිත් වලින් කොටසක් නැත්තම් සිතුවිල්ලක් විදිහට මේක යම් ඉතුරුවක් වෙනවා. අන්න ඒ වට කිව්වා සිතුවිලි කියලා. එතකොට නැත්තම් ධම්ම රූප කියලා කියනවා. එතකොට මේ ධම්ම රූප ආහාරයට අරගෙන නැත්තම් ඒව සමග සම්බන්ධ වෙලා මේ මනස කියන එක සිතුම් ලෝකයක් කියලා ලෝකයක් හදාගෙන තියෙනවා. එහෙනම් ලෝක 6ම මෙන්න මේ විදිහට ඇහැ කන දිව නාසය ශරීරය කියන කොටස් බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් සමග එකතු වෙලා රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකේ කියලා ලෝක හයක් හදනවා. ඒ වගේම මනස කියන එක මේ සිතුවිලි කියලා ඉනිවත් එක එකතු වෙලා සිතුම් ලෝකේ කියලා තවත් ලෝකයක් හදනවා. ඔය විදිහට අපේ ලෝකේ කියන්නේ මේ ලෝක 6, මේ සිත 6 කියලා අපි තේරුම් ගත්තා. ඊළඟට තවත් අපි බලනකොට අපි දැක්කා මේ පංච ඉන්ද්‍රියං පංචකාම ඇසුරු කරනකොට අපට ඇති වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ ඕග හතරකට අහු වෙනවා. මොනවාද මේ ඕග හතර? සැඩ පහරවල් හතරකට අහු වෙනවා. මොනවාද මේ සැඩ පහරවල් හතර? ඕග, භවෝග, අවිජ්ජාෝග, දික්ඛියෝග කියලා මේ ඕග හතර කතා කරා. එතකොට අපි පරීක්ෂා කර බලනකොට අපිත් මේ ඕග හතරටම අහු වෙලා තියෙනවා කියලා තමන්ට තේරුණා. ඊට පස්සේ එහෙනම් මේ ඕග හතරට අහු ඉච්ඡායට තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ල සතර අපායට ඇදිලා යන ස්වභාවයක් තියෙනවා. නිරන්තරයෙන් මේ වතුර පහරට ගලනවා වගේ තමන්ට ඕනේ පැත්තට නෙවෙයි මේ ඕගේට නැත්තම් සැඩ පහරට ඕනේ පැත්තට මෙයා ගහගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒක අපට නතර කරන්න බැරි ස්වභාවයක්ත් තියෙනවා සැඩ පහරට අහු වෙච්ච කෙනාට. ඒකෙන් තනිවම ගැලවෙන්න බැරි ස්වභාවයක් තියෙනවා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ උදව් ඉල්ල ගන්න වෙලා තියෙනවා. එතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඕග හතරෙන් ගැලවීම සඳහා අපට දෙනවා ඉන්ද්‍රිය පහ. ඉන්ද්‍රිය පහක් හදාගන්න විදිය බුදුහාමුදුරුවෝ දේශනාවල කියලා දෙනවා. මොනවාද මේ ඉන්ද්‍රිය පහ? ශ්‍රද්ධා, සද්ධා ඉන්ද්‍රිය, වීරීන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට අපි දැක්කා, අපි පරිච්ඡා කරා කොහොමද මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති කරගන්නේ. එතකොට අපි තේරුම් ගත්තා පළවෙනියටම ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ මේ ආකාර දෙකකින් කියලා කිව්වා. ආකාරවති ශ්‍රද්ධාව සහ අමූලික ශ්‍රද්ධාව. අමූලික ශ්‍රද්ධාව කියලා කියන්නේ පදනම් විරහිතව ඇතිවෙනා වූ ශ්‍රද්ධාව. එහෙම නැත්නම් බුදුජනන් වහන්සේගේ ගුණ අහලා ඒ වගේම බුදුහාමුදුරට වැඳහම මෙන්න මේ වගේ ආනිසංස ලැබෙනවා කියලා හිතලා අන්න ඒ විදිහට ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් ඒක අමූලික ශ්‍රද්ධාව කියලා කිව්වා. ඊළඟට යම් කෙනෙක් මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ අමූලික ශ්‍රද්ධාවට නෙවෙයි. ඊට වඩා ගැඹුරුන් ඇතිවෙන්නා වූ මේ ආකාරවති ශ්‍රද්ධාව කියන එකට තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට මේ ආකාරවති ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද? යම් කිසි කෙනෙකුට දුක්ඛේ ඥානං ඇති වුණාම, එහෙම නැත්නම් අපි හිතුවොත් අපි ගින්නක අඳක් උඩයි මේ සෙල්ලම් කර කර හින්දු කීකී නටනට ඉන්නේ කියලා යම් වෙලාවක තේරුණොත් මේ සන්තෝෂෙන් ඉන්න වෙලාව. අන්න එයාට ලুকু උමනාවක් ඇති වෙනවා මේකෙන් කොහොමද නිදහස් වෙන්නේ කියලා. එතකොට නිදහස් වෙන්න කාගෙන්ද උදව් ගන්නෙ? මොකද්ද ක්‍රමයේ කියලා එයා හොයන්න පටන් ගන්නවා. හැබැයි ඒක දන්නේ නැත්නම් එයා ගිනි කඳු පුපුරනකන් ඒක සෙල්ලම් කර කර ඉන්නවා. අන්න ඒ වගේ ලෝකේ දුකයි කියලා තේරෙනකොට නැත්නම් දුක්ඛේ ඥානං කියනක යම් තරමකට ඇති වෙනකොට අන්න එයාට බුදුහාමුදුරු ගැන මේ දුකින් නිදහස් වෙන ක්‍රමයේ කියලා දුන්න බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. බුදුහාමුදුරුන්ගේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඊළඟට මේ දුකින් නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න මේ ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ධර්මයේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඊළඟට මේ ධර්මයේ පවත්වාගෙන යන ඒක දේශනා කරන සංඝයාගෙන ආර්ය සංඝයාගෙන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්න ඒ විදිහට ඇති වෙන ශ්‍රද්ධාවට කිව්වා නිවන අරමුණ කරගෙන නිවන් දැකීම සඳහා මේ බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නේ උපකාර සොයන ශ්‍රද්ධාවට කිව්වා අමූලික ආකාරවති ශ්‍රද්ධාව කියලා. මෙහෙම ශ්‍රද්ධාව ඇති වෙනවනම් අන්නයට ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති වෙලා කියලා අපි කිව්වා. ඒතර මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ඇති වෙන්නේ දුක්ඛේ ඥානං ඇති වෙනත් එක්කමයි. ලෝකේ දුකයි කියලා තේරෙනාත් එක්ක එයාට නිවන් දකීමේ අවශ්‍යතාවය ඇති වෙනකොට ඔන්න මේ නිවන අවශ්‍යතාවය නිසා ඇති වෙන ශ්‍රද්ධාව තමයි මේ ආකාරවති ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඊළඟට එයාගේ ඇති වෙනා වීර්ය ඉන්ද්‍රිය. වීර්යක් ඇති වෙනවා. මොකද සතර සම්‍යක්ප්‍රදාන වීර්ය කියන වීර්ය ඇති වෙනවා. ඊළඟට එයා සතිය පිහිටව ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හොයනකොට එයාට තේරුම් යනවා මේ සති ඉන්ද්‍රිය ඇති කර ගැනීම සඳහා, මේ සතිය ඇති කර ගැනීම සඳහා දේශනා කරපු මේ සතිපට්ඨාන සූත්‍රය කියන එක විශේෂයෙන්ම අපි මේ මාතෘකා කරගෙන දිගටම අරගෙන ආව සතිපට්ඨාන සූත්‍රය. මේ සිහිය පිහිටව ගන්න කොහොමද මේ සතිය සම්මා සතිය ඇති කරගන්නේ කියලා මෙන්න මේ මාර්ගය හොයාගෙන යන්න වෙනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රය පමණක් නෙවෙයි බොහෝ සූත්‍ර තියෙනවා බුදුජානන් වහන්සේ නිවන අරුමුණු කරගෙන දේශනා කරපු. එතකොට අපි මාතෘකා කරගත්තේ මේ සති ඉන්ද්‍රිය ඇති කර ගැනීම සඳහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට මෙන්න මේ පංච ඉන්ද්‍රිය ඇති කර ගැනීම සඳහා මේ සතිපට්ඨාන සූත්‍රයේ මාතෘකා කරගෙන යනකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා සිහිය පිහිටවිය යුතු ස්ථාන හතරක්. පළවෙනි එක තමයි කය, දෙවෙනි එක තමයි තමන්ට දැනෙනා වූ වේදනා, තුන්වෙනි එක තමයි මේ සිත කියන එක, හතරවෙනි එක තමයි ලෝකේ පවතින ධර්මතා. ඒතර කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා මේ අනුපස්සනා හතරක් බෙදෙනවා. ඒතර මේ අනුපස්සනා කියලා කියන්නේ නිකම්ම කය දිහා බලනවා කියන එක නෙවෙයි. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. කෙලස්තාවන වීරියෙන් යුතුව ඇත්ත ඇති හැටි සිහිය නුවණ පාවිච්චි කරලා බලනවාට තමයි මෙන්න මේ අනුපස්සනාව කියලා කිව්වේ. එතකොට සප්තානුපස්සනා කියලා අනුපස්සනා හතක් විස්තර කරනවා ධර්මයේ. අනුපස්සනා කරන ක්‍රම හතක් විස්තර කරනවා. අනිත්‍යානුපස්සන, දුක්ඛානුපස්සන, අනත්තානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, නිබ්බිදානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන. ඔන්න ඕක තමයි හත. එතකොට මෙන්න මේ විදිහට තමයි අනුපස්සනා කරන්නේ. අනිත්‍ය විදිහට බලනවා. කයේ කයන් පසන වඩනකොට කයේ වේදනා වඩන වේදනාන් පසන වඩනකොට වේදනාවේ සිතේ සිත පසන වඩනකොට සිතේ ධම්මාන් පසන වඩනකොට මේ ධර්මතාවල අනිත්‍ය ස්වභාවය දකින්න ඊළඟට මේකේ දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය ඊළඟට විරාගය ඇති වෙන විදිහට මේක පිළිබඳව තියෙන ඇලීම දුරු වෙන ආකාරයට බලනවා ඊළඟට නිරෝධය මේ වගේ චිත්ත නිරෝධයක් ඇති කර ගැනීම පිණිස ඒ අනුපස්සනා වඩනවා ඔය විදිහට නිබ්බිදානුපස්සනා මේක පිළිබඳව තිබෙන්නා වූ මේ ඇලීම ගැටීම උපාදාන දුරු වෙන ආකාරයට වඩනවා වින්දනයක් නැති විඳින්න දෙයක් නැති දෙයක් විදිහට නචකින්ච ලෝකේ උපාදීති කියලා තේරුම් යනකොට මේ ලෝකේ උපාදාන කරගන්න උපදි වශයෙන් ගන්න කාම උපදි ওই විදිහට තියෙන උපදි වශයෙන් ගන්න මොකක්වත් නැහැ කියලා තේරෙනකොට මේ නිබ්බිදානුපස්සනාවත් පටිනිස්සා ගන්න උපස්සනා කියලා කියන්නේ සම්පූර්ණයෙන් මේකෙන් හිත නිදහස් කරගන්න වඩන්නා වූ අනුපස්සනාව. ওই විදිහට මෙන්න මේ හත් ආකාරයකට අනුපස්සනා කරනවා කියලා දේශනාවල සඳහන් වෙනවා. එහෙමනම් අපි දන්නවා මේ නිවන සඳහා අපට වඩන්න ඕනේ ධර්මතා 35ක් සඳහන් වෙනවා 37ක් සඳහන් වෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බෝධිය කියලා කියන්නේ අවබෝධය. අවබෝධය සඳහා වැඩිය යුතු ධර්ම 37ක් සඳහන් වෙනවා. ඒකට කිව්වා සත්‍තිස් බෝධිපාක්ෂික බෝධියට උපකාර කරන්නා වූ අවබෝධයට නිවනට උපකාර කරන්නා වූ ධර්ම කියලා කිව්වා. එතකොට මොනවාද මේ 37? සතර සතිපට්ඨානි, සතර සම්‍යප්ප්‍රදාන වීර්‍ය, සතර ඉර්ධිපාද. එතකොට 4 + 3 = 12යි. පංච ඉන්ද්‍රිය, පංච බල 10යි 22යි. සප්ත බොජ්ජංග 7යි 29යි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ 8යි 37යි. ওই දිල තමයි මේ හත බෙදෙන්නේ. එතකොට සතර සතිපට්ඨාන කියන්නේ මෙතන මේ සත්‍ති බෝධිපාක්ෂික ධර්ම වලට අයිති වෙන හතරක් තමයි මේ සතර සතිපට්ඨාන කියලා කියන්නේ. කියන්නේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා මේ අනුපස්සනා හතර තමයි සතර සතිපට්ඨාන කියන්නේ. එතකොට සතර සම්‍යප්ප්‍රදාන වීර්ය කියන්නේ වීර්ය වඩන ක්‍රම හතර. අපි මේක මුල දේශනාවලදී විස්තර කරා. නමුත් නැවත මතක් කිරීමක් විදිහට මෙහි ඉන්නවා මතක් කරන්න. මොනවාද මේ වීර්ය හතර? නූපන් අකුසල් නූපදවා ගැනීමටත්, උපන් අකුසල් දුරු කර ගැනීමටත් ඇති වීර්ය. උපන් අකුසල් වැඩි දියුණු කර, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමටත්, නූපන් කුසල් වර්ධනය කර ගැනීමටත් දරන්නා වූ වීර්යට කිව්වා සතර සම්‍යප්ප්‍රදාන වීර්ය. ඊළඟට සතර ඉර්ධිපාද කියන්නේ මොනවාද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා මෙන්න මේ හතර සතර ඉර්ධිපාද විදිහට කිව්වා. ඒ කියන්නේ මේ මාර්ගයේ යෑම සඳහා අපට මෙන්න මේවා උපකාර වෙනවා. මේවා තියෙනවා නම් බොහොම හොඳින් මේ මාර්ගය යන්න හැකියාවක් තියෙනවා. අන්න ඒක නිසා තමන් අරමුණු කරන්නා වූ කාරණාවලට යන්න උපකාරක ධර්ම හතරක් නිසා මේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා කිව්වා. ඡන්ද කියලා කියන්නේ හිතේ පවතින කැමැත්ත. චිත්ත කියලා කියන්නේ සමාධි ස්වභාවය. විරිය කියලා කියන්නේ තමන්ගේ වීරිය. මේක සඳහා තමන් දරන්නා වූ වීරිය. ඊළඟට විමර්ශා කියලා කියන්නේ විමසලා බලන හැකියාව. ප්‍රඥාවන්තව මේ ලෝකේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විමසලා බලන්න තියෙන හැකියාවට කියන විමර්ශා කියලා. එතකොට මෙන්න මේ හතර සතර ඊර්තිපාද තමන් බලාපොරොත්තු වෙනා වූ අරමුණට යෑම සඳහා තමා තුළ පවතින පිහිටන මේ ධර්මතා ටික තමයි මෙන්න මේ සතර ඉර්ධිපාද කියලා විස්තර කරන්නේ. ඊළඟට පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රිය අපි කතා කරා. අපි පංච ඉන්ද්‍රිය ඇති කරගන්න තමයි මේ කතා කරේ. මොනවාද මේ සතර සතිපට්ඨානේ වඩන්න ගත්තේ මේ පංච ඉන්ද්‍රිය ඇති කර ගැනීම සඳහා සමහ. එතකොට මොනවාද මේ පංච ඉන්ද්‍රිය? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. මේ ටික අපි විස්තර කරලා තියෙන නිසා මේ ඉන්නාසේ කාලය ගන්න නැහැ මේක විස්තර කරන්න. ඊළඟට පංච බල. පංච බල කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම. මේක ඉන්ද්‍රියක් බවට පත් වුන එක තමයි වඩාගත් එක. බලයක් බවට පත් වෙනවා. බලයක් කියලා කියන්නේ ඒක තමා තුළින් ක්‍රියාත්මක වෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ බලය, ඒ ශක්තියෙන් තමයි අපි මෙන්න මේ සසර බැමි ඔක්කොම කඩා ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ අනුලෝම පටිච්ච සමුප්පාදේ, අවිජ්ජා පච්චා සංඛාරා, සංඛාර පච්චා විඥාන, විඥාන පච්චා නාම රූපං, නාම රූප පච්චා සලායතන, සලායතන පච්චා පස්සෝ, පස්ස පච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදානං, උපාදාන පච්චා භව, භව පච්චා ජාති, ජාති පච්චා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ, ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති කියලා ඔය විදිහට මේ දුක යන පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට හොයාගත්ත දේ තමයි එන්න මේ පටිච්ච සමුප්පාදේ, හේතුඵලය. මේ හේතුයින් මේ ඵලය පටන් හදනවා, මේ හේතුයින් මේ ඵලය හට ගන්නවා. මේ හේතු නිරුද්ධ කිරීමේ මෙන්න මේ හේතුව ඵලය නිරුද්ධ වෙනවා. ඔය විදිහට මේ හේතු නිසා ඇති වෙන ඵලයක්, හේතු නිරුද්ධ වීමේ ඵලය නිරුද්ධ වෙනවා. එහෙනම් දුක කියන්නේ නිකම්ම දෙයක් නෙවෙයි, හේතුවක් නිසා සකස් වුණු දෙයක්. ඒක තමයි මේ ජාති කියන හේතුව, ඉපදීම කියන හේතුව. ඊළඟට ඉපදීම කියන හේතුව නිකන් සකස් වුණා නෙවෙයි, ඒකට හේතුවක් තිබුණා. භාවය කියන එක සකස් වුණ නිසායි ජාති හම්බුනේ. ඔය විදිහට මෙන්න මේ පංච ඉන්ද්‍රිය, පංච බලපවට පත් වෙනකොට මේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක බලයක් බවට පත් වෙනකොට මෙන්න මෙයාට මේක අවබෝධ කරගන්නත්, මෙන්න මේ චක්‍රේ කඩන්නත් හැකියාව ඇති වෙනවා. එතකොට මේ මේ මේක අවබෝධ කරගත්ත කෙනාට මෙන්න මේ මාර්ගඵල අවබෝධ කර ගැනීමේ හැකියාවක් ඇති වෙනවා, මාර්ගඵල ලබා ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඊළඟට සප්ත බොජ්ජංග කියලා තියෙනවා. බෝධ්‍ය අංග 7. ඒ කියන්නේ නිමන බෝධිය කියලා කියන්නේ අවබෝධනේ, අවබෝධයට පත්වීම සඳහා වැඩි යුතු අංග 7. එතකොට ඒකෙත් තියෙනවා මේ සති කියන එක. බලන්න මේ සති කියන එක කී තැනක තියෙනවද කියලා. සති කියන එක තියෙනවා පංච ඉන්ද්‍රියවලත් තියෙනවා, පංච බලවලත් තියෙනවා, සප්ත බොජ්ජංගවල පළවෙනියට පටන් ගන්නෙ සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ, ධම්ම විජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ෂා සම්බොජ්ජංගේ කියලා මේ බෝධ්‍යාංග 7. කොහොමද මේක ඇති වෙන්නේ? සිහිය පිහිටවනවා. සිහිය පිහිටවගෙන ඉන්නකොට මෙයාට ඇති වෙනවා ධම්ම විජය සම්බොජ්ජංගේ. කියන්නේ මේ ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. මේ කයේ හෝ සිතේ හෝ වේදනාවේ හෝ මේ තියෙන ධර්මතා, මේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය මෙයාට තේරෙන්න පටන් ගන්නවා. මෙයාට තේරෙනකොට ලොකු වීරියක් ඇති වෙනවා. මේක තේරෙන තේරෙන මම හිටපු මුලාව මේක නේද, මේක නේද ඇත්ත කියලා තේරෙනකොට මෙයාට ලොකු වීරියක් ඇති වෙනවා. එතකොට ඔන්න ධම්ම විජය, ඊළඟට එනවා වීරිය. එතකොට මේ වීරිය වඩනකොට, මේ වීරිය වඩන්නේ කොහොමද මෙයා? මෙයා වීරිය වඩන්නේ අන්න අර සතර සම්‍යප්ප්‍රදාන වීරිය තමයි වඩන්නේ. ඒ වඩනකොට මෙයාගේ සිත කෙලෙස් වලින් ඈත් වෙනවා, නීවරණ ධර්ම වලින් ඈත් වෙනවා. ඈත් වෙනත් එක්ක එයාට මොකක්ද ඇති වෙන්නේ? ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය අපි මේ ලබන ලෞකික ප්‍රීතියක් නෙමෙයි, මේක නිර්ආමිෂ ප්‍රීතියක් ඇති වෙනවා. මේ ප්‍රීතිය කියලා කියන්නේ හිතේ නිදහස් ස්වභාවය නිසා ඇති වෙනා වූ හිතේ ස්වභාවය. එතන මේ ප්‍රීතියත් එක්කම මේ පස්සද්ධිය, කය දැනෙනා වූ පස්සද්ධිය නැත්නම් සැහැල්ලු ස්වභාවය, සැපය කියන ස්වභාවය ඇති වෙනවා. එතන මේ ප්‍රීතියයි සැපයයි එක ඇති වෙලා මේ නීවරණ ධර්ම ඈත් වෙලා තියෙනකොට මෙන්න මේ සිත සමාධි ස්වභාවයට පත් වෙනවා. සමාධිය කියන එක ඇති වෙනවා. එතකොට මේ සමාධිය තුල ඉන්න කෙනා මෙන්න මේ සමාධිය කියන එකත් ඇලිය යුතු, පවත්විය යුතු ධර්මතාවයක් නෙවෙයි කියලා තේරුම් ගන්නත් එක්ක මොකද වෙන්නේ? මේ සමාධිය තුල පිහිටන්නේ නැහැ, එයාගේ සිත උපේක්ෂාවටපත් වෙනවා, මේකත් අතහැරලා. එහෙනම් ඔන්න ඕක තමයි මේ සත්ත බොජ්ජංග කියලා නිවන සඳහා යන මාර්ගයේ යන ක්‍රමය. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි හැමෝම දන්නවා. සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි විදිහට ලෝකය දකිනකොට, ඇත්ත දකිනකොට, එයා දෘෂ්ටි නිවැරදි වෙනකොට එයාට ඇති වෙන සම්මා සංකප්ප. මොනවාද ඇති වෙන සම්මා සංකප්ප? නික්කම්ම සංකප්පය තියෙනවා. නික්ම යෑම මොනවද? මේ පංචකාමයන්ගේ අපි දැන් මුලින් කතා කරානේ පංචකාම නිසා ඕඝ හතරක් ඇති වෙනවා කියලා. මෙන්න මේ විදිහට මේ සම්මා දිට්ඨියට නැත්තම් මේ හරි විදිහට දකිනකොට එයාට මේ පංචකාමයන් අතහැරලා යෑමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. පංචකාමයන්ගෙන් ඈත් වීමේ උමනාවක් ඇති වෙනවා. ඒ සංකල්පන ඇති වෙනවා. වෙනදා මේ පංචකාමයන්ට අහුවෙලා කාමෝගයට අහුවෙලා ඒගොල්ලෝ කියන විදිහට ඒ වගේ අවශ්‍යතාව විදිහට තමයි දිව්වේ. දැන් මොකද මෙයා කරන්නේ? සම්මා දිට්ඨියට ආවට පස්සේ මෙයා මේ පංචකාමයන්ගේ નિසරු බව, අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය, නැත්තම් ඒක නිසා ඇති වෙන අනුතුරුදායක බව, නැත්තම් මේකේ තියෙන මේ ආශාදයට දෙන අගයට වඩා මේ ආදීනවේ පැත්ත බලනකොට මෙයාට මේ ආශාදයට මේ අගය දෙන්න බැරුව යනවා. ඒතොර මේ ආදීනවේ බලන කෙනාට අවශ්‍යතාවය ඇති වෙනවා නිස්සරණේ, නිදහස් වීම. එහෙමනම් මෙච්චර කාලයක් සංසාරයේ අනන්ත කාලයක් කෙලවරක් නැතුව ආශාද දිහා බල බල ආපු මේ කෙනාට මොකද වෙන්නේ? මේ සම්මා දිට්ඨියටපත් වෙනවත් එක්කම සම්මා දිට්ඨියට එනකොට එයාට මෙන්න මේ ආදීනව පැත්ත වැඩිපුර පේන්න ගන්නවා. එතකොට එයා නිස්සරණේ සඳහා උත්සාහ කරනවා. එතකොට ඒක නිසා තමයි මෙයාට මේ නෙක්ඛම්ම සංකප්ප ඇති වෙන්නේ. ඊළඟට අතමන්ට ආසාව නැත්තම් තණ්හාව රාගේ තියෙනකොට ගැටෙන ස්වභාවයක් තියෙනවා. රාගයත් එක්කම එකට එන එකක් තමයි ද්වේෂය කියන එක. ආසාවත් එක්කම තරහක්, මේ දෙක එකට එන දෙක. එතකොට ඔන්න එයාට මොකද ඇති වෙන්නේ? අනෙක්කම සංකප්ප. ඊළඟට අව්‍යාද අව්‍යාපාද සංකප්පේ, අවහිංසා අවිහිංසා සංකප්පේ. කියන්නේ මේ තරහ කියන එකට ප්‍රතිවිරුද්ධ වෙනවා. තරහ කියන එක ඇති වෙන්නේ නැහැ. ඊළඟට අනුන්ට හිංසා පීඩා කරන අදහස ඇති වෙන්නේ නැහැ. ඒක තමයි සම්මා සංකප්ප කියන දෙවෙනි එක වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක මොකද්ද? සම්මා වාචා. එතකොට මෙයාට සම්පප්පලාප කියන්න, පරස වචන කියන්න, පිසුණු වචන කියන්න, බොරු කියන්න, ඔය කේලම් කියන්න, ඔය වගේ දේවල් වල අවශ්‍යතාවයක් නැතිනම් මෙයාගේ වචනීය සංවර වෙනවා. දැන් මේ කෑල මොකද්ද? මේ සීලේ පැත්තට. සම්මා වාචා කියලා කියන්නේ සීලෙනේ. ඊළඟට සම්මා කම්මන්ත, සම්මා ආජීව, යහපත් දිවිපැවැත්මක් කරනවා. එයා මේ කාමයේ වරදව හැසිරීම, සොරකම් කිරීම, සතුන් මැරීම වගේ ඒ දේවල් කරන්නේ නැහැ. ජීවිතේ පවත්වාගෙන යාම සඳහා වැරදි දේවල් කරන්නේ නැතුව සම්මා ආජීවියක් පවත්වාගෙන යන්න එයා ඔන්න දැන් සිල්වත් කෙනෙක් බවට පත් වෙනවා මේ සම්මා දිට්ඨියත් එක්කම. ඊළඟට මොකද්ද මෙයාට ඇති වෙන්නේ? සම්මා වායාම. මේ සම්මා වායාම කියන්නේත් අපි අර කතා කරපු සතර සම්‍යප්ප්‍රදාන වීරියම තමයි. වීරියක් ඇති කරගන්නවා. ඒ වීරිය, එතකොට මේ දැන් සමාධි පැත්ත කතා කරන්නේ. ඉස්සෙල්ලා කතා කරේ සීල පැත්ත, පළවෙනියට ප්‍රඥාව, ඊළඟට සීලේ කොටස කතා කරා මේ ආරියෂ්ඨාංග මාර්ගේ, ඊළඟට දැන් කතා කරන්නේ සමාධිය පැත්ත. එතකොට වීරියක් දරනා මේ වායාමේ උපකාරයක් නිසා මෙයාට ඇති වෙන මොකද්ද? සතිය පිහිටනවා. මොකද මේ වායාම කරනවත් එක්ක මේ මෙයා වෙහෙස දරනවානේ මේ කෙලෙස් නැති කරගන්න සහ කුසල් ඇති කරගන්න. එතකොට යා වීරියෙන් මේ සතියක් ඇති කරගන්නවා, සතිය ඇති කරගන්නවා, සිහිය ඇති කරගන්නවා. සිහියෙන් බලනකොට යාට ඇති වෙන එක මොකද්ද? මේ සතිය පිහිටනවත් එක්කම යාට තේරෙන්න පටන් ගන්නවා අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. මේ ලෝකය සුරු කරන්න මගේ කියලා ගන්න, වටිනවා කියලා ගන්න මොකක්වත් නැහැ කියලා. ඒ තේරෙනත් එක්ක යාට මොකද වෙන්නේ? මෙන්න මේ හිත සමාධියකටපත් වෙනවා, සම්මා සමාධියට එනවා. එතකොට මෙන්න මේ විදියට සම්මා සමාධියට ආවට පස්සේ මෙයාට තව තව ලෝකයේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ප්‍රඥා ඉන්ද්‍රිය තව තව වර්ධනය වෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ අංග වැඩිගෙන වැඩිගෙන ගිහිල්ලා මේ සම්මා සමාධිය වැඩිනවා. අන්න එයාට ඊට පස්සේ තව කොටස් දෙකක් වැඩෙනවා මේ මාර්ගය සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වීම සඳහා. එතකොට මොකද ඇති වෙන්නේ? සම්මා ඥාන, විදර්ශනා ඥාන, විදර්ශනා අවබෝධි, අවබෝධ, විදර්ශනා සමාධිය ඇති වෙනවා. එතකොට මේ සමාධිය ඇති වුණාම මේ ඥාන ඇති වුණාට පස්සේ මේ ඥාන පාවිච්චි කරනකොට යාට ඇති වෙන්නේ මොකද්ද? සම්මා විමුක්ති. සම්මා විමුක්ති කියලා කියන්නේ මේ නිවන. නිවන ආකාර හතරකින් එයා ප්‍රත්‍යක්ෂ කරනවා, සෝවන්, සකුද්දාගාමි, අනාගාමි, අරියත් කියලා. එහෙනම් මේක තමයි මේ නිවන් මාර්ගය. අපි වඩන්න ඕනේ මාර්ගය මේක තමයි. එතකොට මේ නිවන් මාර්ගයට යනකොට අපේ තියෙනවා බිඳින්න ඕනේ, කඩලා යන්න ඕනේ. නිවන් දකින්නකොට අපේ මේ බිඳෙන්න ඕනේ, ගැට 10ක් තියෙනවා. සංයෝජන දස සංයෝජන කියලා තියෙනවා. දස සංයෝජන කියලා කියන්නේ අපි මේ සංසාරෙට ගැට ගැහිලා තියෙනවා. ගැට 10කින් ලනු 10කින් ගැට ගහලා තියෙනවා කියලා හිතන්නකෝ. ඒකෙන් පහක් පහලට ඇදලා ගැට ගහලා තියෙනවා. අනිත් පහ උඩට ඇදලා ගැට ගහලා තියෙනවා. දෙපැත්තකින් ගැට ගැහලා ඉන්නවා. මේ දස සංයෝජනකින් ගැට ගහලා ඉන්නවා මේ පෘථග්ජන සත්‍යය. මොනවද මේ පහලට ඇදලා ගැට ගහලා තියෙන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. පළවෙනි ගැට තුන. ඊළඟට අනිත් දෙක තමයි කාමරාග පටි. එතකොට යම් කෙනෙක් සෝවන් ඵලයටපත් වෙනකොට අන්න එයා ගැට තුනක් මේ බැඳීම් තුනක් කඩනවා. මොකද්ද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනම කැඩෙනවා සම්පූර්ණයෙන්ම. ඉතුරු නැතුවම කැඩෙනවා. සෝවන් ඵලයටපත් වෙනත් එක්කම. ඊළඟට ඊළඟ සංයෝජන දෙක පහලට ගැට ගහලා තියෙන ඊළඟ සංයෝජන දෙක තමයි කාමරාග පටි. එතකොට සකුද්දා ගම් ඵලයටපත් වෙනකොට මෙයා කාමරාග පටික භාගයක් අඩු කරනවා. ඊළඟට අනාගාමි ඵලයටපත් වෙනකොට කාමරාග පටික සම්පූර්ණයෙන්ම දුරු කරනවා. එතකොට අනාගාමි කෙනාට එතකොට ඕරම් භාග්‍ය සංයෝජන එකක්වත් නැහැ. සියල්ලම දුරු කරලා තියෙනවා. හැබැයි යාට තවත් තියෙන සංයෝජන කීයක්ද? පහක් තියෙනවා. ඒවා උද්දම් භාග්‍ය සංයෝජන. උඩට බැඳිලා තියෙන සංයෝජන. මොකද්ද මේ උඩට බැඳිලා තියෙන සංයෝජන කියන්නේ? ඇයි මේවට? මේවා නිසා මේ බ්‍රහ්ම ලෝකවල උපදින හේතු තියෙනවා. කියන්නේ භවය නිරුද්ධ කරලා නැහැ අනාගාමි කියන. අනාගාමි කියලා කියන්නේ නැවත කාම ලෝකෙට එන්නේ නැහැ කියලා. හැබැයි එයා කාම ලෝකෙට ආවේ නැති වුණාට ඒ අනාගාමි පුද්ගලයාට තියෙනවා රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන පහක් තියෙනවා. ඒකට රූප රාග, අරූප රාග නැත්තම් මේ භවයේ පවතින කැමැත්ත තියෙනවා. මේ කාම ලෝකේ නෙමෙයි හැබැයි. මොකද මේ සමාධිය, රූප සමාධිය, අරූප සමාධි, ධ්‍යාන ලැබලා තියෙන නිසා මේ පුද්ගලයාට ඒව ගැන ඇලීමක් ඇති වෙලා තියෙනවා. ඒවා ලබන්න කැමැත්තක් ඒකේ යම් උපාදානයක් තියෙන නිසා ඒ උපාදාන වෙනුවෙන් රූප බ්‍රහ්ම ලෝකවල, අරූප බ්‍රහ්ම ලෝකවල උපතක් ලැබලා නැත්නම් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපතක් ලැබලා එතනදී ඒ ඒ ඒ ටික නිරුද්ධ කරලා, ඒ සංයෝජන ටිකත් නිරුද්ධ කරලා, පහම නිරුද්ධ කරලා එතන රහත් ඵලයට පත් වෙනවා, සසර ගමන අවසන් කරනවා. එතකොට මේක තමයි මේ නිවන් දකිනකොට අපිට දුරු කරගන්න ඕනේ සංයෝජන 10. එතකොට අපේ මේ ජීවත් වෙලා ඉන්නකොට අපේ තියෙන අනුෂය කියලා. අනුෂය කියලා කියන්නේ මේ යටපත් වෙලා තියෙන කෙලෙස් ස්වභාව. එතකොට අනුෂය තියෙනවා හතක්. රාග අනුෂය, රාගය නිසා ඉතුරුන් දේවල් තියෙනවා. පටිඝ අනුෂය, ගැටීම නිසා, ද්වේෂය නිසා ඉතුරු වෙච්චි කොටස් තියෙනවා. තව දිට්ඨි අනුෂය, සක්කාය දිට්ඨි ආදී දෘෂ්ටි නිසා ඉතුරු වෙච්චි දේවල් තියෙනවා. විචිකිච්ඡානුසය, සැකය නිසා, විචිකිච්ඡාව කියලා කියන්නේ ලෝකේ ඇත්ත දන්නේ නැතිකම, ඒක නිසා ඉතුරු වුණු අනුෂය තියෙනවා. මාන අනුෂය, මාන අනුෂය කියලා කියන්නේ මම කියන හැඟීම, මානින ස්වභාවයක් තියෙනවා. මම කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා මේක අනාගාමි කියන රහත් වෙනකොට දුර වෙන එකක් මේ මානෙ කියන එක. මම කියන හැඟීම මෙතනදී. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දෘෂ්ටිය. මෙතනදී තියෙන්නේ මම කියන හැඟීම විතරයි. එහෙම ආත්මයක් නැහැ කියලා දන්නවා. හැබැයි පුද්ගල සත්ත්ව කියන හැඟීමක් තියෙනවා. මම කියන හැඟීමක් මේ පුද්ගලයාගෙත් තියෙනවා. ඊළඟට ඒකේ ඒක නිසා ඇති වුණ අංශය තියෙනවා. ඉතුරු වෙච්ච ඒවා තියෙනවා. ඊළඟට භවරාග අංශය. භවරාග අංශය කියලා කියන්නේ භවයේ පවතින තියෙන කැමැත්ත. මේ කාම භවයේ නෙවෙයි. රූප භව, අරූප භව කියන තැන්වල පවතින මේ සමාධියත් එක්ක ඇති වුණු කැමැත්තක් තියෙන, මේ සමාධියට යම් බැඳීමක් ඇති වුණ එකක් තියෙන, ඒක අතහැරගත්තේ නැති ස්වභාවයක් තියෙනවා. ඊළඟට අවිජ්ජා අංශය කියන්නේ අනාගාම කෙනෙක් ලෝකේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරලා ප්‍රඥාව සම්පූර්ණ කරපු නොකරපු කෙනෙක් නිසා අවිජ්ජා අනුසය කියන මේ අනුසයක් තියෙනවා. එහෙමනම් අපි කතා කරේ මේ අපි මේ වඩාගෙන ආපු ධර්ම සාකච්ඡා කරමින් ආපු ධර්ම සාකච්ඡාවට පොඩි කොටසක් තමයි මෙහි ඉන්නාසේ අද එකතු කළේ. එhmenan අපි මේ අනුපස්සනා කොටසේ මේ කායානුපස්සනාව කොටස අද දවසේ සම්පූර්ණයෙන් අවසන් කරනවා. ඊළඟ සතියේ සිට වේදනානුපස්සනාව කියන කොටස සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. එhmenan අපි මං හිතනවා ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්නොත් හොඳයි කියලා. පහුගිය සතියලත් අපි ප්‍රශ්න අහන්න ඒතරම් වෙලාවක් ලබා දුන්නේ නැහැ. ඒකට හේතුවක් තිබුණා පසුගිය දිගටම භාවනා වැඩසටහන් පැවතුණා. මං හිතන්නේ සති 3ක් තිස්සේම භාවනා වැඩසටහන් පැවතුණා. සෙන්සුරාද දිනවලත් පැවතුණා. දැන් අදටත් භාවනා වැඩසටහනක් අවසන් වුණා. වැඩසටහනක් මේ අද දිනේ අවසන් වුණා. හෙටින් මේ වැඩසටහන අවසන් වෙනවා. එතකොට දවස 30 උදේ 8 සිට අපි පහමාරි උතරන කම්ම දේශනා කරපුවාම ගොඩක් වෙලා ගන්නත් අමාරුයි. මොකද අවු දවසෙත් ආයෙත් වැඩසටහන කරන්න තියෙන නිසා. ඒක නිසා අපි ප්‍රශ්න අහන්න බොහෝ වෙලාවක් ලබලා දුන්නේ නැහැ. පොඩි වෙලාවක් දුන්නේ. එමනම් අද අපි වෙලාව ලබලා දෙනවා මේ පහුගිය කරපු ධර්ම දේශනාවල හරි ඒ කියලා දුන්න භාවනාවල හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕන කෙනෙකුට ප්‍රශ්න අහන්න අපි අවස්ථාව දෙනවා. හොඳයි නะ. මම හිතනවා මේ සියලු දෙනාගේ මයික් අන්මියුට් කරන්න අවස්ථාව දීලා ඒ අයට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලබලා දෙනවා නම් හොඳයි කියලා. සියලු දෙනාටම තිරුවන් සරණයි. එහෙනම්
අවසරයි මෙහෙණින් වහන්සේ.
ඔව්.
තෙරුවන් සරණයි.
අවසරයි. ඔහන් තෙරුවන් සරණයි.
මෙහෙණින් වහන්සේ අපි කියනවා මායයා ගැන. මායයා කියන්නේ ඇත්තටම එක ටෙස්ටිං ඔෆ් ආ ඩිටර්මිනේෂන් ටු නිවන කියන්න පුළුවන්ද?
මායේ ආකාර කීපකින් කතා කරනවානේ. ක්ලේශ මාර, ස්කන්ධ මාර, මච්චුමාර, අනිත් මාර මට මතක නෑ. එයා තමයි මේ කවුද දැන් අපි මාරයා කියන පුද්ගලයෙක් විදිහට ගන්න මාරය. එතකොට අපේ ක්ලේශ මාර කියලා කියන්නේ අපේ කෙලෙස්. කෙලෙස් අපිට මාරයක් වෙනවා. ඒ කියන්නේ අපිට මේ මාර්ග යනකොට දැන් අපි මේ පංචකාමයන් අතහැරලා යන්නේ. ඒ අතහැරලා යනකොට මේ කෙලෙස් ඇවිල්ලා ඉවරලා ඒවා නිරුද්ධ වෙනවට අකමැත්තෙන් මේ පුරුදු වෙලා තියෙන කෙලෙස් එක්ක යන්නනේ. එතකොට ඒවා ආපහු අපිව අනිත් පැත්තට ඇදලා ගන්නවා. එතකොට ඒක ක්ලේශ මාරයක් කියලා කියනවා. ඊළඟට ස්කන්ධ මාර කියලා කියන්නේ පංචස්කන්ධ කියන එක. පංචස්කන්ධ උපාදාන වෙන ස්වභාවය. එතකොට මේ ස්කන්ධ කියන මාරය කියලා කියන එක. ඔය විදිහට මච්චු මාර කියලා කියන්නේ මේ මරණය කියන එක. ඊළඟට තමයි ඔය වසවත්ති මරණය. ඒ විදිහට ඇවිල්ලා මේ වාද කරන මාර කියන ගෙනගෙන කතා කරන්නේ. එතකොට එක දෙයක් නෙවෙයි හතරක් කතා කරන මාර කියලා කියනකොට. පැහැදිලිද?
පැහැදිලි. එතකොට ඒ ඔක්කොම ඇත්තටම අපේ ඩිටර්මිනේෂන් එක ටෙස්ට් කරනවා කියලා කියන්න බැරිද?
ටෙස්ට් කරනවා කියලා කියන්න බෑ. ඉතින් කෙලස් කියන ඒවා හැම අපේ ඒ කියන්නේ ඩිටර්මිනේෂන් එක හරියට තියෙනවා නම් ඔය ඔක්කොමගෙම ජය ගන්න පුළුවන්.
ඒක තමයි. ඒක තමයි.
ඔය ඔක්කොගෙම ජය ගන්න පුළුවන්. තමන්ගේ ඒක තමයි වීරිය කියන එක තියෙන්න ඕනේ. වීරියෙන්ද තියෙන්න ඕනේ මේකට යනවාම කියන අදිෂ්ඨානෙ තිබ්බොත් එහෙම යාට අනිවාර්යයෙන්ම පුළුවන්. එතකොට අපි දුර්වල වුණොත් විතරයි මේ හැම එකටම අහු වෙන්නේ. කෙලස් වලට අහු වෙන්නේත් අපි දුර්වල වුණොත් නේද?
ඔව් ඒක තමයි. එහෙමයි. මෙහෙමයි. බොහොම ස්තුතියි.
හොඳයි තිරුවන් සරණයි.
නැයි.
මේනින් වංශ තෙරුවන් සරණයි. මේ දැන් සබා ධර්මයේ තියෙනනේ සබා ධර්මයේ තියෙන්නේ පැවැත්මටමයි. ඉතින් දැන් පැවැත්ම ඒකට සබා ධර්මයක් මායя හැටියට ගන්න පුළුවන්ද බැරිද?
ඒක ක්ලේශ මාර නේද?
ඒක ක්ලේශ
මාර පැත්තෙන් ඊළඟට ස්කන්ධ මාර කියනකොට දැන් ස්කන්ධ පංචස්කන්ධ මේ දැන් ඒ ස්කන්ධ කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහට අපි අහු වෙනවනේ. ඒකත් ස්වභාවධර්මය පැවැත්මට. කියන්නේ අපි පුරුදු කරලා තියෙන්නේ ලෝකෙ නිත්‍ය සැපයි ආත්මයි සුභයි කියලා සංසාරේ බොහෝ කාලයක් ඉඳලා ආපු එකක්. එතකොට ඒ බාහිර දැන් අපි හිතුවට මේ පරිසරයේ දේවල් නිසා අපි සංසාරේ යනවා නෙමෙයි. එහෙනම් මේ පරිසරයේ ඉන්න අය මේවා අතහරින්නේ නේද? පරිසරයේ පරිසරයේ කියන එක පරිසරයේ වැඩි දිනෙක් ලෝකෙ යන්න හැදිලා තියෙන්නේ. කියන්නේ බුදු කෙනෙක් ඉන්න කාලෙත් සංසාරේ යන අය හිටියා. බුදුරජාණන් වහන්සේගේ ජේතවනාරාමේ ළඟම හිටියේ චුන්දසූකර ඌරමරමර්. එයා මොනවත් අවබෝධ කරේ නැහැ, බණ ඇවි නැහැනේ. මොකද මේ ඒ යන පිරිස හැමදාම ඉන්නවා. එතකොට මේ පරිසරයෙන් ලොකු බලපෑමක් තියෙනවා කියලා කියන්න බෑ. ඇත්තට මේ පරිසරයේම ඉන්න අයත් ධර්ම මාර්ගයේ යනවා නම් යම් කෙනෙකුට ධර්ම මාර්ගයේ යාමට පරිසරයේ නෙමෙයි ගොඩක් බාධා වෙන්නේ. සමහරටගේ ඇසුරු කරන පාප මිත්‍රයන්ගේ බලපෑමක් තියෙනවා. නමුත් එයාට කල්යාණ මිත්‍රය හොයා ගැනීම හැකියාවක් තියෙනවනේ ඕන්න. තමන්ගේ හිතේ තියෙන කෙලෙස් නිසා තමයි මේ පරිසරය බාධක කරගන්නේ.
මොකද එක මේ බුදුන් වහන්සේගේ දේශනාවක තියෙනවා මම අහපු එක. මාරයා ඇවිල්ලා මේ මොකද්ද ප්‍රශ්නයක් මේ හින්දා කියනවා ඔය ඇහැ මගේ කියලා. ඔව්. බුදුහාමුදුරනේ කියන්නේ බුදුහාමුදුර කියනවා ඔව් හරි. ඇහැ ඔබගේ. ඔබගේ තමයි. ඉතින් අන්නේ ඒකෙන් තමයි මම හුඟම්ම මේ කරගත්තේ. මේ සෝභා ධර්මයට තමයි මේ ඔක්කොම අයිති. හැබැයි ඒයි ඒ කියන්නේ මේ මාරය.
ඒ ඇත්තම මාරය. ඒ කියන්නේ අර මාර කියන්නේ අර මේ වසත්ති මාර කියන්නේ ඒ මාරය තමයි එතනදී ආවේ බුදුහාමුදුරු ළඟට. බුදුහාමුදුරුව බුද්ධත්වයට යනකොටත් මාරය ඇවිල්ලා කිව්වානේ බුදු වෙන්න එපා.
එහෙමයි.
ඕනේ නෑ ඔක අතහැරලා දාන්න කිව්වා. අර මේ මොකද්ද දුෂ්කර ක්‍රියා කරනකොටත් මාරය ඇවිල්ලා කිව්වා. ඔක නතර කරලා දාලා යන්න ආපහු. මොකද්ද ඇයි මේ දුක් විඳින්නේ? මේ රජ සැප දාලා ඇවිල්ලා. මොකද්ද මේ කියලා කිව්වා. ඊළඟට බුදු වුණාට පස්සේ දැන් හරි ඉතින් බුදු වෙන්න නේ දැඟලුවේ. දැන් බුදු වුණානේ දැන් ඉතින් පිරිනමම් පාන.
එහෙම අන්න ඒ විදිහට තමයි ප්‍රශ්නේ ආවේ.
ඔව් එහෙම ඉන්නේ ඇත්තටම. ඒ ඇහැ මගේ, කන මගේ, දිව මගේ කියලා එක ධර්මදේශනා කරන අවස්ථාවකදී තමයි මාර්යා ඉන්නේ. ඇවිල්ලා ඉවරලා මොකද මාර්යා දැක්ක මෙතන අවබෝධ කරගන්න පිළි බොහෝම ඉන්න. ඔක්කොගේම මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිගෙන ධර්ම අවබෝධ කරන ස්වභාවයට පත් වෙගෙන එනවා. එතකොට මාර්යා දැනගත්තා මේ මේ බොහෝ පිරිස ධර්ම අවබෝධ කරනවා. ඒක නිසා මේක වළක්වන්න ඕනේ. ඊට පස්සේ ඇවිල්ලා කියනවා ධර්ම දේශනා කරන තැනට ඇවිල්ලා මේ මගේ හරක් මේ පැත්තේ යනවා දැක්කද කියලා. ඊගෙන අවධානය කඩන්න. ඒතර ඔක්කොගේම අවධානය මේ පැත්තේ යනවනේ. ඒතර බුදුහාමුදුරු කෙලින්ම මාර්යාට කතා කරලා කියනවා මාර්යා උඹේ හරක් කොහෙද මෙහෙ කියලා. මාර්යා දැනගත්තා, එයා දැනගත්තා කියලා, අඳුරගත්තා කියලා. ඊට පස්සේ තමයි කියන්නේ ඔය ඇහැ මගේ කියනවා. බුදුහාමුදුරු කියනවා ඔයාගේ තමයි. කන මගේ කියන කනත් ඔයාගේ තමයි. නහය මගේ කියන එකත් ඔයාගේ තමයි. දිව මගේ කියන එකත් ඔයාගේ. කය මගේ කියන එකත් ඔයාගේ කියන. මනස මගේ කියන ඔව් මනසත් ඔයාගේ තමයි. කවුරු හරි කෙනෙක් මේ ඇහැ කන දිවනාශය ශරීරය මගේ කියනවනම් එයත් මගේ කියන. බුදුහාමුදුරු කියන එයත් ඔයාගේ තමයි. හැබැයි මාරේ කවුරු හරි කෙනෙක් මේ ඇහැ කන දිවනාශය ශරීරය මගේ නෙවෙයි කියනවනම් එයා ඔයාට අයිති නෑ කියන. මාරයා කියන එයා මට අයිති නෑ කියලා. දැන් අපි මේ ආත්ම සංඥාවෙන් ගන්නේ මේ රූපේ මගේ ඇහැ මගේ කන මගේ නහය දිව ශරීරය මනස කියලා. එතකොට මේක ආත්ම නෙවෙයි අනාත්මයි කියලා තේරිච්ච කෙනා මාරයට අල්ලන්න බෑ. මාරයට අල්ලන්න පුළුවන් වෙන්නේ මේ ආයතන වලින්. මාරයා හැම දාන්නේ මේ ඇහැට රූප දීලා. මේ සංසාර බැඳිලා යන්නේ මොකක් හින්දාද? පංචකාම නිසා නේද?
එහෙම.
අන්න ඒක නිසා එයාට හැම දාන්න පුළුවන් වෙන්නේ අපි මේවා මගේ මගේ කියා ගන්නකම්. මේ නිත්‍ය සපාත්ම සුභ සංඥාවෙන් ගන්නකම් විතරයි. හැබැයි යම් කෙනෙක් අනිත්‍ය දුක් අනාත්ම සංඥාවෙන් අරගෙන මේ ඇහැ කියන එක අතහැරියොත්, අතහැරිය කියන්නේ මේ ඇහැ පාවිච්චි නොකර ඉන්නවා නෙවෙයි, පාවිච්චි කරාට ඒ මායාවේ ඒ දාන හැම ගිලින් නැතුව හිටියොත්, ඒ කියන්නේ මේ පේන රූපවලට රූප උපාදාන කරගන්න නැතුව හිටියොත් මායාවට යාව අල්ලන්න බෑ කියලා කිව්වා.
පැහැදිලි. කියන්නේ සම්මත ලෝකයේ ඉන්න පුළුවන් සම්මුති ලෝකයේ, නමුත් යථාර්ථය අවබෝධ කරගෙන ඉන්නකොට ඒකට ඇලෙන්නේ
නැහැ. ඇලෙන්නේ නැහැ. දැන් මේකෙන් අපිට දැන් සම්මුති ලෝකයේ ඉන්න උපාදාන කරගන්න ඕනේ නැහැ නේ. සම්මුතිය තුළ ඉන්න රහතන් වහන්සේලා මේ සම්මුති ලෝකේ ඉන්නා කතා කරනවා මාර්ගඵලලාභින් ඉන්නවා නේද? ඒගොල්ලෝ සම්මුති ලෝකයේ තුල දැන් විශාකාව එහෙම සම්මුති ලෝකයේ තුල හිටියානේ. සම්මුති ලෝකයේ තුල හිටියා පුංචි කාලේ අවුරුදු 7 සෝවන් වුණාට ඊට පස්සේ දරුවෝ හදාගෙන ඒ ඔක්කොම කරගෙන දානමාන කරගෙන හිටියා නේද? සම්මුති ලෝකයේ ඉන්නවා කියන එක වෙනම එකක්, පරමාර්ථය අවබෝධ කරගන්නවා කියන එක වෙනම එකක්. අවබෝධ කරගත්තියට කත්තායට මැරෙනකන් සම්මුති ලෝකයේ තුල තමයි ඉඳ වෙන්නේ. මේගොල්ලෝ නිදහස්. ඒගොල්ලෝ නිදහස් වෙනා මේ රූප ශබ්ද ගන්ධ රස ඔස්සේ හඹාගෙන යන්නේ. ඒගොල්ලෝ ඕගල්ට අහුවෙලා නෑ. ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරනවා. හැබැයි අර අපිට ගින්දර කියන එක, ගින්දර කියන එක අපි පාවිච්චි කරොත් පරිස්සමෙන් පුච්ච ගන්න නැතුව අපට අනතුරක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ පංචකාම අනතුරක් නොවන විදිහට පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ.
එහෙමයි.
එයා පාවිච්චි කරන්න දන්නේ මෙන්න මේ විදිහට අවබෝධ කරගත්තා විතරයි. ඒවා නැතුව ජීවත් වෙන්න බෑනේ. කෑම නැතුව ජීවත් වෙන්න බෑ. ඒ ටික පාවිච්චි කරනවා. හැබැයි ඒකෙන් එයා පුච්ච ගන්නේ නැහැ. ගින්දර පාවිච්චි කරාට පුච්ච ගන්නේ නැහැ. මොකද ගින්දරවල ස්වභාවය හොඳට දන්න නිසා. පැහැදිලිද?
තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ භාවනාවේදී අපි ඉතින් යනකොට ඉතින් එක එක විදර්ශනා ඥානයන් එනවා අපිට. ඉතින් විපස්සනාවට වැටුනහම ඒක එනවා. ඉතින් දැන් එහෙම එනකොට තමන්ට තේරෙනවා මේ යම් දියුණුවක් තියෙනවා කියලා. හැබැයි එහෙම ඒක මේ සෝවාන්ද සක්‍රදාගාමිද අනාගාමිද කියලා බලන එක මම ඒක කරන්නේ නෑ එහෙම එකක්. මොකද ඒකත් අර මම යන හැඟීම වැඩිමක් වගේ වෙනවා. එහෙම
ඒක එහෙම මොකද්ද තමන්ගේ ඵලයේ කියන එක දැනගත්තේ නේතුවට ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි බලන්න ඕනේ එක තමයි අපි කෙලෙස් කොච්චර තියනවද
කියලා. ආ නේ අන්න හරි.
ඒක අනිවාර්යෙන් බලන්න. අපි තමන් යන මාර්ගයේ තමන් නිවැරදිව යනවද? තමන් මාර්ගයේ ඉදිරියට යනවද? තමන්ට හරි කමටහනද මේ වඩන්නේ කියලා තේරුම් ගන්න තියෙන එකම ක්‍රමය තමයි තමන්ගේ කෙලෙස් අඩු වෙන එක. ඊළඟට තමන්ට මේ පහසුවක් දැනෙනවා.
එහෙමයි.
ඒ කියන්නේ ලෝකයේත් එක්ක ඉන්නකොට පහසුවෙන් ඉන්න පුළුවන් යාට. පහසුවක් දැනෙනවා. කියන්නේ වෙහෙස අඩුයි. ඒ කියන්නේ අපිට කිව්වොත් එහෙම අපේ හිත මේ සැලෙනවානේ මේ අෂ්ටලෝක ධර්මෙට නේද?
එහෙම.
ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං. එතකොට අපි හිතන්නේ අලාභෙදි සැලෙන්නේ නැති එක තමයි දක්ෂකම කියලා. හැබැයි අපි දන්නේ නැහැ මේ ලාභෙන් අපි ඊට වඩා සැලෙනවා. ප්‍රසංසාවෙන් ගොඩක් සැලෙනවා. නින්දාවට සැලෙනවට වඩා ප්‍රසංසාවෙන් සැලෙනවා. සැලෙනවා කියන්නේ අපි සැලෙන බව හිතන්නේවත් නැහැ. මිනිස්සු සමහරටක දෙමෝපියන්ට එහෙම හොඳට සලකාගෙන ඉන්න කෙනෙක් එයාට සැප ලැබෙනකොට, ලාභ ගොඩක් ලැබෙනකොට එයාගේ ගුණ ඔක්කොම නැතිවිලා ගිහිල්ලා නේද? තමන් ඉන්න තනමත කියලා ඒ සැලිලාද නැද්ද එතකොට? සැලිලා නේ. එතකොට එයාට එයාගේ මාර්ගයේ වැඩෙන්නේ නැතු ඔය විදිහට එයා සැලිලා තියෙනවා. එහෙමනම් මේ අටින්ම සැලෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. අෂ්ටලෝක ධර්මයේ නොසැලෙන සිතක් තියෙන මේ ඉන්ද්‍ර කීලයක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යතින්ද කීලෝ පටවින් සිතෝ සියා චතුබ්බිවාතේහි අසම්පකම්පි. මේ සිව් දෙසෙන් හවන මහා සුළඟට හෙලවෙන්නේ නැති පර්වතයක් වගේ ඉන්ද්‍ර කීලයක් වගේ හෙලවෙන්නේ නැතු ඉන්නවා කියලා කියන මේ ධර්ම මාර්ගයේ වඩපු කෙනා. එතකොට බලන්න ඒ ගුණ තමන්ගේ ඇති වෙනවද කියලා. තමන් ළඟ ඉන්න කෙනෙක් මැරෙනකොට, තමන් ළඟ ඉන්න කෙනෙක් වෙනස් වෙනකොට, තමන්ට පාඩු සිදුවෙනකොට ඒ වගේ දේවල් වලදී බලන්න තමන් කොහොමද ඒවල් දිහා හැසිරෙන්නේ, තමන් හිතන්නේ කොහොමද කියලා. ඒ දේවල් වලදී සාමාන්‍ය ලෝකයේ මේ ප්‍රායෝගික ලෝකයේ තමන් සෙලවෙන්නේ නැතුව සංසුන්ව ඉන්න ඒවට බොහොම හොඳින් මූණ දෙන්න පුළුවන් කෙනෙක් නම් එයාට ධර්ම මාර්ගයේ වැඩෙනවා. එයාටම එයාගේ නිවීම පේනවා. ඒක කවුරු කිව්වත් නැතත් ඒක අපි කොතනද ඉන්නේ කියලා හොයලා බලලා තව මේ මාන්නයක් ඇති කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. අපි බලන්න ඕනේ නිරුද්ධ වෙච්චි කෙලෙස් වලට වඩා බලන්න ඕනේ මොනවද? ඉතුරු වෙච්චි කෙලෙස්. නිරුද්ධ වෙච්චි ඒවා තමන් දැනගත්තත් නොදැනගත්තත් ඒවා නිරුද්ධ වෙලානේ. ඒකෙන් අපට කරදරයක් එන්නේ නැහෙනේ. අපට සංසාරේ ප්‍රශ්න තියෙන්නේ මේ ඉතුරු වෙන කෙලෙස් වලින් නේද? ඒක නිසා අපි බල බල යන්න ඕනේ ඇත්තේ ඉතුරු වෙලා තියෙන්නේ මොන කෙලෙස්ද? මම නැති වෙලා කියලා හිතුවට මේවා තියෙනවා. අන්න ඒක තමයි දහම් කැඩපතෙන් බල බල යන්න කියලා තමයි බුදුහාමුදුරු දේශනා කරේ. හොඳයි.
විශේෂයෙන්ම මේ මොනාහරි එහෙම එකක් වෙනකොට කෙලෙස් මොකක්හරි ඒකට අහු වෙනකොටම දැන් දන්නවා කෙලෙස් එකට අහු වෙලා කියලා. දැන් ඊට පස්සේ මම මූලයට යනවා, මේ කෙලෙස ආවේ කොහොමද කියලා එහෙම බලනවා. මම ඉතින් වැඩිකොටම මේ භාවනා යන්නේ කෙලෙස් කොච්චරක් තව තියෙන, තවත් මොනවද තියෙන්නේ, තව මේ මේකත් මේ අහක් කරගන්න ඕන නේද කියලා. අන්න ඒ විදිහට තමයි මගේ මේක මම බලන්නේ නෑ මේ මේ මාර්ගඵල ලැබිලාද ඒක මේක කියලා. ඒ අතින් බලන්නේ නෑ.
ඒක තමයි හරියටම හරි ක්‍රමී බුදුහාමුදුරුවෝ දේශනා කරේ දහම් කැඩපතින් බලන්න කියලා. ධර්මයත් එක ගලපලා බලන්න ධර්මයට මම කොච්චර කිට්ටුද, මගේ මොනවාද තව ඉතුරු වෙලා
තියෙන්නේ,
අන්න ඒක තමයි බලන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙලා තියෙනවා දකින්නකොට මොකද කරන්නේ, ඒක නිරුද්ධ කරගන්නේ කොහොමද කියලා, අන්න ඒකට අදාළ ධර්මිය වෙලා ඒක නිරුද්ධ කරගත්තා නම් හරි. මේ සංයෝජන නිරුද්ධ කර ගැනීමනේ අපිට තියෙන එකම වැඩි.
එහෙමයි
නේද, මේ බැමි ටික කඩලා දාගන්න එච්චරයි. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන්
ප්‍රශ්නයක් කියනවා මං අහන්නද?
ඔව් අහන්න.
අවසරයි මෙහින් වහන්සේ, ඔබ මේ ධර්ම සාකච්ඡාවේ මහත්තයා අහපු ප්‍රශ්නෙට උත්තර දෙනකොට මෙහින් වහන්සේ කිව්වා මේ සංසාරේ යන කොට්ටාශයක් ඉන්නවා කියලා.
ඔව්.
බුදුහාමුදුරෝ හැම බුදුහාමුදුරෝ ධර්මයේ තියෙනවා ඇති වෙන දෙයක් හැම ඇතිවනවම නැති වෙනවා කියලා.
ඒක
ධර්මතාවයක්. එතකොට ස්වාමී මෙහින් වහන්සේ අපිට කියන්න පුළුවන් ද කවදා හරි දවසක මේ සියලුම දෙනා නිවනට යයි කියලා. එහෙම කියන්න පුළුවන් ද?
එහෙම කියන්න බෑ. ඒක දෘෂ්ටියක්. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා තියෙනවා දෘෂ්ටි, ආත්ම දෘෂ්ටි, අනාත්ම දෘෂ්ටි. එක ශාස්ත්‍රවරුන් පිරිසක් හිටියා. ඒ පිරිස කිව්වෙම අපි එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ, මේක ගෙවිලා ගෙවිලා කවදා හරි දවසක ඉවර වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපං ජීරති මච්ඡාණං නාම ගෝත්‍රං ජීරති. රූපේ දිරලා යනවා මරණයත් එක්ක, නාම ගෝත්‍රේ දිරන්නේ නැහැ කියලා. මේ සිද්ධාරාව එක සිතක් නෙමෙයි, මේ සිද්ධාරාව දිරන්නේ නැහැ, ගෙවිලා ඉවර වෙන්නේ නැහැ කියනවා. මොකද මේකට හේතුව හරියට අපි අර වාහනේ දුවනකොට වාහනේ බැටරිය චාර්ජ් වෙනවා වගේ, මේ ඇහැ කන දිවනාශයේ ශරීරේ පාවිච්චි කරනකොට අපි භවය සකස් කර කරමයි යන්නේ. රාගක් ගිනෝ, දේශක් ගිනෝ, මෝහක් ගිනෝ කියලා කියනවනේ. මේ චක්කුම් බික්ක යාදිත්තං, සෝතම් බික්ක යාදිත්තං, ගාණම් බික්ක යාදිත්තං, ජීවා බික්ක යාදිත්තං, කායම් බික්ක යාදිත්තං, මනම් බික්ක යාදිත්තං. මේ ආදිත පරිය සූත්‍රයේ ප්‍රජනන දේශනා කරන කිංච බික්ක යාදිත්තං, රාගක් ගිනෝ, දේශක් ගිනෝ, මෝහක් ගිනෝ, ජාතිය ජරා ව්‍යාධි මරණ ඔය විදිහට විස්තර කරනවා. මේක ගිනි අරගෙන තියෙන්නේ කියනවා. මේ පෘථග්ජන ස්වභාවයේ ඉන්න කෙනාගේ මේ ආයතන ගිනි අරන් තියෙනවා. රාගෙන්, දේශෙන්, මෝහෙන්, ජාතියෙන්, ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණෙන්. ඒ කියන්නේ ගිනි අරගෙන කියලා කියන්නේ මේවා පාවිච්චි කරන වාරයක් වාරයක් පාසා යථාභූත ඥාන දර්ශනයට ආවේ නැති කෙනෙක්ගේ මෙන්න මේ භවය සකස් වෙනවා කියන එක සිදු වෙනවා. අපි ඔය මුලදී දේශනාවල කරා මතක ඇති මේ කාමෝගේ රහුවිච්ච කෙනාට නිකම්ම ඔටෝ සිදු වෙන අහම්බු, කියන්නේ නොන එයාට පාලනයකින් තොරව සිදු වෙන එකක් තමයි භවෝගී කියන එක. භවයේ සකස් කර කර තමයි යන්නේ. එතකොට මේක අපි දැන් වාහනේ අරගෙන පෙට්‍රල් ගහගා පෙට්‍රල් ගහගා යනකොට ඉවර වෙන්නත් ඉස්සලා ආයෙ ගහනකොට මේ වාහනේ කවදාකවත් මේ ඉවර වීමක් නැහැ, දිගට ගමන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ සංසාරයේ ආයතන හයත් එක්ක යන සත්‍යයට කෙලවරක් නැහැ කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අපි මේ සංසාරේ බුදුහාමුදුරුවෝ එක්තැනක දේශනා කරනවා නේරංජනා නන්දී වැලිකැට ගානට බුදුවරු පහු කරගෙන ඇවිල්ලා කියලා. එතකොට බුදුවරු එච්චර පහු කරලා නම් බුදුවරු ඉපදෙන කොච්චර කලාතුරකින්ද මේ සංසාරේ කියන එක කෙලවර දකින්න බෑ කියලා කිව්වා. පටන් ගත්ත කෙලවර ඉවරෙච්ච කෙලවර. එතකොට මේ සංසාරේ අපිට කියන්න බෑ මේ සත්‍ය නිකම්ම නතර වෙනවා කියලා. නාම ගොත්තන් අජිරති කිව්ව එකයි, මේ ගෝත්‍රය දිරන්නේ නෑ, ඉවර වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි අපි හේතුඵලයක් විතර මෙතන ඉපදිලා තවත් ඉපදෙන්න කර්ම බීජ, ක්ලේශ බීජ හද හද තමයි මේ පැවැත්ම පවත්වන්නේ. එතකොට තව හේතු හදනකොට ඒ හේතුට අදාළව තවත් ඵලයක් ඇති වෙනවා. ඒ ඵලයේ ඉන්න ගමන් තවත් හේතු හදනවා, ඒකට අදාළව තවත් උපතක් ඇති වෙනවා. ඒක අපට බොහොම ප්‍රායෝගිකව පැහැදිලිව භවෝගී කියන එක අපි කතා කරනකොට, මේ කාමෝගී තියෙනකොට භවෝගී හැදෙන විදිහ නිකම්ම අපි කතා කරා. එතකොට මේක නතර වෙන්නේ නැත්තේ ඒකයි. නතර වෙනවා නම් අපිට මෙච්චර මහන්සි වෙන්න ඕනේ
නැහැ.
නෑ
ඒක ඒක මට තේරෙනවා මෙහිනුවන් සඳහන්. මට තේරෙනවා ඒක ඔටෝමැටික් වෙන එකක් නෙවෙයි. හැබැයි මම මං අහපු ප්‍රශ්නේ මම වෙන විදිහකට දැම්මොතින් මේ සංසාරයේ මේ සසර ගමන් කරන ඒගොල්ලන් අර චුණ්ඩ සූත්‍ර වගේ ඒගොල්ලන් කවදා හරි දවසක දුක දැකලා නැත්නම් කවදා හරි දවසක සංසාරයේ මේක මහන්සියක් කියලා මේක නොකොඩවා යන එකක් කියලා කවදා හරි තේරිලා වීරයක් දාලා නිවනට යයිද කියන එකයි මං
අනිවාර්යයෙන් යන්න පුළුවන්.
ඔව්
අනිවාර්යයෙන් පුළුවන්. ඇයි මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ කියලා තියෙනවානේ මම මාර්යා වෙලත් හිටියා කියලා. එතකොට අපිට මේ කිසිම පුද්ගලයෙක් නිවන් දකින්නේ නැහැ කියලා කියන්න බෑ. එයා මේ ජීවිතේ නිවන් දකින්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කවදා හරි දවසක අනිවාර්යයෙන්ම එයා නිවන් දකින්න කෙනෙක් තමයි.
ඒක තමයි
පුළුවන්. ඔව්. නිවන් දැක්කොත් එහෙම නැතුව නිකන් නතර වීමක් කියලා එකක්
සිදුවෙන්නේ. හරි. එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි. මං කිව්වේ අර ඇති වෙන එක නැති වෙන නිසා කවදා හරි දවසක ඒ සංසාරේ යන ගමන් යන ඒගොල්ලනුත් කවදා හරි ඒගොල්ලන්ටත් මහන්සිය තේරෙනවා මේ සංසාරේ. සංසාරේ මා දුක දකින්නවා. එතකොට ඒගොල්ලන්ට එපා වෙනවා. ඒ සංසාරේ ජරා මරණය තේරුම් අරගෙන ඒගොල්ලනුත් වීරය දාලා මේ නිවන් දකින්නවා නේද කියන එක තමයි මට ආපු පැනය.
ඔව් එහෙම නිවන් දකින්න. හැබැයි යාට ඒ එපා වෙන වෙලාවේදී යාට පරිසරයේ තියෙදි කියන එක තමයි ප්‍රශ්නේ. කියන්නේ ඒ දැන් අපිට මේ බුදු කෙනෙක් බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනනේ. යාට එපා වුණත් ගැලවෙන්න බැරි ක්‍රමයක් තියෙනවා. දැන් එපා වුණා කියලා හිතන්නකෝ සංසාරේ එපා වුණා කියලා බුද්ධෝත්පාද කාලයක් නොවෙනවා නම් එයාට මේ නිවන් දකින්න කියන එක කරන්න හම්බෙන්නේ. එතකොට ඒක තමයි ගොඩක් දුර යන්න වෙන්නේ.
තේරුණා මහින් වහන්සේ.
ඔව්.
ඔව්. දිගයි තමයි. දිගයෝ. තේරුණා මහින් වහන්සේ.
ඔව්.
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස.
තෙරුවන් සරණයි.
මේ ඔබ වහන්සේ අර මාරයා ගැන කතා කරන තැන මට හිතුනේ අර මේ බුද්ධත්වේ ලබා ගන්න වෙලාවේ ඊට පෙර බෝධි මූලයේදී තණ්හා රති රඟා කියන මාර දුහිතෘවරු තුන්දෙනෙක් පැමුණා කියලා කියනවනේ.
ඔව්.
එතන සිටිවිලි සමූහයක් නේද ඇති වෙලා තියෙන්නේ. නැතු පැමුණා නෙමෙයි නේද?
එහෙමම කියන්න බෑ අපිට නෑ කියලා කියන්න බෑ. පුද්ගල ස්වභාවයෙන්ම ආවෙන්න පුළුවන්. අපිට නෑ කියලාමත් හිතන්න අමාරුයි. මේ සිතුවිලි කියන එක හිතන්නත් පුළුවන් ක්ලේශ මාර කියන එක කියලා හිතන්නත් පුළුවන්. නමුත්
පුද්ගලයේ
විදිහට ඇවිල්ලා මේ කියන්නේ එහෙම මේ මාර කියලා සෙනගක් සැබෑවෙමුත් ඉන්නවනේ. ඒ ඉන්න කෙනෙක් එහෙම කරා වෙන්නත් පුළුවන්. හැබැයි සිතුවිලි උන්වහන්සේ තණ්හාව රති රඟා කියන ඒවා ඔය මට්ටමට ගිහිල්ලා දැන් ඔය අවුරුදු 7ක් විතර දුෂ්කර ක්‍රියා කරනකොට උන්වහන්සේට ඒ වගේ ඒවා තිබ්බනම් උන්වහන්සේට ආපහු යන්න තිබුණානේ.
එහේ
නේද? ඒ නිසා ඉතින් ඒක අපිට හරියටම කියන්න ඇත්තටම මම ඒක හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් සමහර විටක එහෙම වෙන්නත් පුළුවන්. සමහර විටක ඇත්තටම ඒ ආපු මාරයා ඉස්සෙල්ලා ලැබුවා කියලා තමයි කියන්නේ මේ කට්ටිය. ඒවල ඉවර වෙලා ඒගොල්ලෝ පෙරදුනාට පස්සේනේ මාරයා ආවේ සෙනගක් එක්ක කියලා එහෙම තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි ඒක හරියටම කියන්නේ ඇත්තටම මම හරියටම දන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ එතන ඇත්තටම ආවා වෙන්න පුළුවන් කියලා. පිරිසක් ඉන්නවනේ එහෙම. මාර කියලා
පිරිසක්
හැබැයිමුත් ඉන්නවා. ඒකයි මං කිව්වේ මාර වර්ග කීපයක් තියෙනවානේ. ක්ලේශ මාර, ඡන්ද මාර කියලා එහෙම නේද?
ඒක
වෙන්නත් පුළුවන්. ඔව්. සිතුවිලි වෙන්නත් පුළුවන්. හරියටම කියන්නේ මං ඇත්තටම දන්නේ නෑ.
හොඳයි මෙහෙනින් හංස. සිද්ධ
වේවා. මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් අපි නතර කරනවද?
දරුවන් සරණයි.
තිරුවන් සරණයි.
ඔබ මේ සදාන් කර අනුෂ්‍ය ධර්ම ගැන ඒක දුරු කරන හැටි. නමුත් මේ ආශ්‍රව කෙලෙස් ඒකෙන් දුරු වෙනවද කියන එක ඒක ප්‍රශ්නයක්. දෙවැනි ප්‍රශ්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද දේශනා කරේ නැත්නම් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය?
ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය දෙකක් තියෙනවා. එතකොට අනුෂය ධර්ම, එතකොට ඇහුව ආශ්‍රව නේද?
ඔව්.
එතකොට ආශ්‍රව කියන ඒවා මේ අනුෂයම තමයි ආශ්‍රව විදිහට තියෙන්නේ නේ. අනුෂය කියලා කියන්නේ ඉතුරු වෙච්ච ඒවා තමයි ආශ්‍රව කියලා කියන්නේ. අපි ඔය අපි කියන්නේ ඔය දැන් සිංහල මේ වගේ ආශ්‍රව කරනවා කියලා, පල් කරනවා කියලා.
ඔව්.
පල් කර يعني ගොඩක් කල් තිබිලා ඒක පල් කරලා ගන්නවට නේ ආශ්‍රව කියලා කියන්නේ නේද?
පුරුද්දෙන් පුරුද්දෙන් එනවා නේද?
ඔව් ඔව්. ඒ කියන්නේ ඒවා පල් වෙනවා වගේ නිකන් පොළොවට මන් දන්න විදිහට පොළොවට දාලා ඒවා අවුරුදු ගාණක් හරි මාස ගාණක් හරි ඒක එහෙමම තැම්පත් වෙලා තියෙනවා. ඒතර මේ අනුෂය තැම්පත් වෙලා තිබීම තමයි ආශ්‍රව කියන්නේ නේ?
ඒක ආශ්‍රව බවට පත් වෙනවා නේද?
ආශ්‍රව කියලා තැම්පත් වෙන්නේ මේ අනුෂයනේ. එතකොට කාම ආශ්‍රව කියලා කියන්නේ මේ තමන්ගේ මේ හිතේ ඇති වෙන මේ රාග නැත්තම් තණ්හාව නිසා ඇති වෙච්ච අනුෂය ටිකනේ රාග අනුෂය කියලා මේ 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 ඉතුරු වෙලා තියෙන නේද? පටි ගනුෂය කියන ඒවා නේද මේ පැහිපැහි මේ ආසේ තියෙන්නේ ආශ්‍රව විදිහට. ඔව්. මේ ටිකම තමයි ආශ්‍රව විදිහට තියෙන්නේ. අනිත් එක මොකද්ද මහත්තයාගේ ප්‍රශ්නේ?
ලෞකික සම්මාද ආර්ය අෂ්ටාංග මාර්ගයේද ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේද කියන එක.
ඒක දෙකක් තියෙනවා. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සාමාන්‍ය. එතකොට ඒකෙදි සම්මාදිට්ඨිය වෙන්නේ කම්ම කම්මඵල විශ්වාස කරන එක. ඒ වගේ අර දුන් දේ දම්පින් තියෙනවා. ඒ වගේ එක තැනින් ලෞකික ආර්ය අෂ්ටාංග
මාර්ගය.
එතකොට මෙතන ආර්ය අෂ්ටාංග මාර්ගේ නිවන් මාර්ගය යනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය කියන්නේ ඒක නෙවෙයි. මේ සක්කාය දිට්ඨිය දුරවීම නිසා ඇතිවෙනා වූ සම්මාදිට්ඨිය. එතනින් තමයි මේ සම්මා ඇත්තටම මේ මාර්ගය පටන් ගන්නෙ. ලෝකෝත්තර මාර්ගය පටන් ගන්නෙම සක්කාය දිට්ඨිය දුර වෙලා ඇතිවෙනා වූ මේ සම්මා දිට්ඨිය. පංච උපාදානස්කන්ධේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ වීම නිසා යම් ප්‍රමාණයකට අවබෝධ වීම නිසා එයාට මෙන්න මේ ආත්මයක් නැහැ කියන දෘෂ්ටිය, ආත්මයක් තියෙනවා කියලා තියෙන මේ සක්කාය දිට්ඨිය කැඩීම නිසා ඇතිවෙනා වූ සම්මා දිට්ඨියෙන් තමයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්නෙ. මම කතා කරන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය.
බොහොම පිං.
හොඳයි, තිරුවන් සරණයි.
අවසරයි මේනි මහන්ස, මේ මට සුළු ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද?
පුළුවන් අහන්න.
නෑ, මේ දැන් ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වම අපි ආර්ය කියලා කිව්වොත් ඒක ලෝකෝත්තරමයි. මේ ලෞකික අෂ්ටාංගික මාර්ගයට ආර්ය කියන වචන පාවිච්චි වෙන්නේ නැහැ නේද මේනින් වහන්සේ?
සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තමයි. එතකොට ඒක සඳහන් වෙන්නේ මේ විදිහට.
මොකද මම මේ අහලා තිනා ආර්ය කිව්වොත් ඒක ඇවිල්ලා ලෝකෝත්තරමයි.
ලෝකෝත්තර තමයි
ආර්ය.
ඔව්. ඉතින් එතන හැබැයි මම අපි කොහෙවත් ලියලා දැකලා නැහැ. දැකලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ වචන දැකලා තියෙන්නේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා තමයි. ඒක මම කොහෙවත් දැකලා නැහැ එහෙම වෙන වචනයක්. ඒක තියෙන ඇති සමහර විටක මම දැකලා නැහැ. ඒකයි මම කියන්නේ. තවම නමුත් මාර්ග දෙකක් තියෙනවා.
එහෙමයි. අරක ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියන්නේ අර මහාකතාරිතික සූත්‍රයේ හැටියට බෙදෙන්නේ එහෙමනේ.
ඔව් ඔව් ඔව්.
ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර
සම්මාදිට්ඨිය. ඔව්. ඊළඟට මේ ඉන්ද්‍රිය ධර්මත් ඒ වගේ. ඉන්ද්‍රිය ධර්මත් තියෙනවා ලෞකික ලෝකෝත්තර කියලා.
එහෙමයි.
දැන් පංච ඉන්ද්‍රියක් තියෙනවා සද්ධා විරය සති සමාධි ප්‍රඥා කියනවා. ලෞකිකවත් තියෙනවා ඒ ටික.
එහෙමයි.
හැබැයි අපිට ඒකෙන් නිවන් දකින්න බෑ. මේ ලෝකෝත්තරකින් තමයි අපිට නිවන් දකින්න නම් මේ ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්ම ටික ඇති කරගන්න ඕනේ.
ඒත් එක්කම මේ ආශ්‍රවයන් ගැන කතා කරනකොට මේ ආශ්‍රවයන් නේද මුල් වෙන්නේ මේනින් වහන්ස කෙලෙස් ඇති
වෙන්නේ.
ආශ්‍රවයන් තීන හින්දා තමයි කෙලෙස් ඇති වෙන්නේ.
කෙලෙස් ඇති වෙන්නේ. ඔව්. එතකොට අපේ මේ තීනවනේ නාම ධර්ම වල තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන නාම ධර්ම වල මනසිකාර කියලා නාම ධර්මයක් තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික වල තියෙන එක නාම ධර්මයක් තමයි මේ මනසිකාර කියන නාම ධර්මය. එතකොට අපි අභිධර්ම ක්‍රමයට කියනකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා ජීවිත ඉන්ද්‍රිය ඒකාග්‍රතාවය කියලා. නමුත් මේ සූත්‍ර ක්‍රමයට යනකොට පහයිනි තියෙන්නේ. පස්සවිතන සංඥා චේතන මානසිකාර. එතකොට මේ මානසිකාර කියන එකේ ඔය මානසිකාර කියන එකේ යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කියලා දෙකක් තියෙනවා. යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ මේ ලෝකෝත්තර විදිහට බලන එක. එහෙම නැත්නම් මේ ලෝකේ ඇත්ත ඇති හැටි යථාභූත ඥාන දර්ශනයෙන් බලන එක. නැත්නම් ත්‍රිලක්ෂණයේ තියෙන විදිහට. නැත්නම් ලෝකේ ඇති විදිහ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ විදිහට මානසිකාර කරනවා නම් අන්න ඒක යෝනිසෝ මානසිකාරයක් වෙනවා. යම්කිසි කෙනෙක් මේ සංඥා විපල්ලාසී නැත්නම් විකෘති සංඥාව තුළ ඉඳගෙන ලෝකේ නිත්‍ය සැපයි ආත්මයි සුභයි කියලා මානසිකාර කරනවා නම් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් සිතුවිල්ලක් ගැන ඒක අයෝනිසෝ මානසිකාරය වෙනවා. එතකොට මේ මානසිකාරය කරන්නේ අපිට ඕනෑ විදියට නෙවෙයි. මේක මානසිකාරය කර කර ඉන්නේ නැහැ. මානසිකාරය කියන්නේ එක පාටම මේ රූපේ දකින්නකොටම එන එකක්. ඒක එන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන ආශ්‍රව හේතු කරගෙන. ඒ ආශ්‍රව අපි කාලයක් පුරුදු කරලා මේ පල්වෙවි තියෙන දිට්ටි දෘෂ්ටි තියෙනවා අවිද්‍යාව තියෙනවා. ඕවා නිසා තමයි ඒ විදිහටම ආයෝනිසෝ මනසිකාරය එන්නේ. එතකොට ඒවා නිසා තමයි ඒ අකුසල් සිත් පහළ වෙන්නේ. ඒවා තියෙන නිසා ඒක ඉබේ පහළ වෙනවා. ඒක ඉබේ පහළ වෙන්නේ මේ සංසාරේ කෙලෙස් එක්ක ආව නිසා ඒක ඉබේ හැදෙන්නේ එහෙමම තමයි. එතකොට අපි උත්සාහ දරන්නේ අර වීර්‍ය ඉන්ද්‍රිය ඇති කරගෙන උත්සාහ දරන්නේ ඒවා නැති කරලා මකලා යෝනිසෝ මනසිකාරය කියන යහපත් පුරුද්ද මේකට ඇති කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාවකින් එන්නේ ඒක. හොඳයි තිරුවන් සර්.
අද ධර්ම සාකච්ඡාව ඉතාමත් ගොඩාක් යූස්ෆුල් මිහින් වහන්සේ. ගොඩාක් පිං.
හොඳයි තිරුවන් සර්ණයි. එහෙමනම් අපි මං හිතනවා අද අපි නතර කරමු. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අප විසින් අද ධර්ම ශ්‍රවණය කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් ඊරස් කරගත්තා වූ සියලුම කුසල් මේ ලෝකයේ ශාසනයත ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි. අනුමෝදන් කරනු ලබත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු සාදු කියලා. ඒ වගේම යම් කිසි ඥාතියෙක් පින් බලාපොරොත්තුෙන් පින් ලබා ගත හැකි ස්ථානයක සිටිනවා නම් ඒ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් කරනු ලබත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා. නිවන් දකින්නතුරුම කල්යාණ මිත්‍රස්රක් ලැබේවා. පාප මිත්‍රාශ්‍රයක් නොලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි නම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි.
බොහොම පින්.
තිරුවන් සරණයි.